මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි භරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස චුතින් යෝ වේදි සත්තානං උපත්තිං චේව සම්බසෝ අසත්තං සුගතං බුද්ධං තමහං බ්‍රූන් බ්‍රාහ්මණං යස්ස ගතින්න ජානන්ති දේවා ගන්ධබ්බ මානුසා හීනාසවං අරහන්තං තමහං බ්‍රූන් බ්‍රාහ්මණංති. සදහවත් ඉන්නතුනි, ජීවිතයක ආරම්භයක් අවසානයක් හැටියට සැලකෙන උත්පත්තියක් මරණයක් ගැන කවදත් ලෝකයා අතර ලොකු කුතුහලයක් තිබෙනවා. මේ සත්වයා කොහේ ඉඳලා මේකෙන්ට ආවද, මේ ලෝකෙට ආවද, මරුණට පස්සේ කොතැනට යනවද කියන ප්‍රශ්නයට පිළිතුරු බොහොම දෙනෙක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම තම තමන්ගේ නෑහිතවතුන් මිය ගියාට පස්සේ ඒ අය උපන් තැන දැනගන්න අපි බොහොම දෙනෙක් ආසා කරනවා. සමත භාවනාවෙන් අභිඥා කියන ඒ විශේෂ ශක්තිය උපදවාගත්තු යෝගීන් බුද්ධ ශාසනයෙන් පිට හිටිය අයට පවා කෙනෙක් මිය ගියාට පස්සේ ගිහිල්ලා උපදින තැන කියන්න යම්කිසි ශක්තියක්, සීමිත ශක්තියක් තිබුණා. නමුත් උත්පත්තියත් මරණයත් පිළිබඳව ඉතාමත්ම ගැඹුරු පිරිසිදුම දර්ශනය ලෝකයට ඉදිරිපත් කළේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ. අන්නේ උත්තරීතර දර්ශනයට අදාළ ගාථා දෙකක් තමයි අපි මේ මාතෘකාව වශයෙන් තැබුවේ. ඒකට සම්බන්ධ නිදාන කතා වෙනුත් ඒ උත්තරීතර දර්ශනය පිළිබඳ යම්කිසි අවබෝධයක් අපට ලබා ගන්න පුළුවන් වෙනවා. බුද්ධ කාලයේ රජගහ නුවර හිටියා වංගීස කියලා බ්‍රාහ්මණයෙක්. මේ බ්‍රාහ්මණයාට පුළුවන් කෙනෙක් මිය ගියාට පස්සේ ඒ තැනැත්තගේ හිස් කබලට තට්ටු කරලා ඒ තැනැත්තා කොහෙද උපන්නේ කියලා කියන්න. නිරේද, ප්‍රේත ලෝකයේද, තිරිසන් ලෝකයේද, මනුෂ්‍ය ලෝකයේද, දිවි ලෝකයේද කියලා කියන්න පුළුවන්කමක් තිබුණා. මේ හැකියාව ගැන දැනගත්තු අනිත් බ්‍රාහ්මණයෝ එකතු වෙලා දැන් මෙයා උපකාර කරගෙන අපට පුළුවන් මුළු ලෝකෙම කන්න කියලා, ඒ කියන්නේ ලෝකයාගේ ලාභ සත්කාර ලබා ගන්න පුළුවන් කියලා හිතාගෙන මේ මිනිසයාට සතු වස්ත්‍ර අඳවලා අමුතු හැඩයක් ගන්වලා ඒ ගම් නියම් ගම් දනව්වල මේ තැනැත්තා එක යමින් මිනිසෙන්ට කියනවා, නුඹලාගේ ඒ මියගිය නෑහිතවතුන්ගේ උපන් තැන යම්කිසි ගාස්තුවක් ගෙවලා මේ තැනැත්තගෙන් අහගන්න කියලා. ඉතින් බොහොම විශාල පිරිසක් එයින් ඒ විදිහට තම තමන්ගේ නෑයන් උපන් තැන එහෙම අහගත්තා. මේ විදිහට ක්‍රමක්‍රමයෙන් පළාත් ඇවිල්ලා සැවැත් නුවරට මේ පිරිස ඇවිල්ලා ජේතවනාරාම කිට්ටුව තැනක නවා තැන් ගත්තා. පස්සෙන්දා උදේ ඒ ශ්‍රද්ධාවන්ත පිරිස්, විශාල පිරිස් බුදු පියාණන් වහන්සේගෙන් බණ අහන්න යන දැකලා මේ අය අහනවා කොහෙද යන්නේ කියලා. අපි මේ අපේ ශාස්ත්‍රඥ වහන්සේගෙන් බණ අහන්න යනවා කිව්වහම ඒ ශාස්ත්‍රඥ වහන්සේගෙන් මොන වැඩක්ද අපේ මේ බ්‍රාහ්මණයට වංගීසට තිබෙනවා මෙන්න මෙහෙම විශේෂ ශක්තියක්, ඒයින් ප්‍රයෝජනේ ගන්න කියලා ඒ අය පොළඹවන්න උත්සාහ කළා. නමුත් මේ සදහවත් අය ඔය කියන වංගීසට වැඩි අපේ ශාස්ත්‍රඥ වහන්සේ උසස් කියලා ඔය විදිහට වාද විවාද කරලා අන්තිමට අර වංගීස බ්‍රාහ්මණයත් අර පිරිසත්, අර බමුණු පිරිසත් එකතු කරගෙන ගියා බුදු පියාණන් වහන්සේ ළඟට. කවුද මේ දෙන්නගෙන් වැඩිය දක්ෂයා කියලා තෝරගන්නේ. ඒන වෙලා වෙනකොටම බුදු පියාණන් වහන්සේ මේ කාරණේ කලින්ම දැනගෙන මිය ගිහිල්ලා නිරයේ උපන්න කෙනෙකුගෙත්, නිරයේ උපන්න කෙනෙකුද, දිව්‍ය ලෝකයේ උපන්න කෙනෙකුගෙත්, මනුෂ්‍ය ලෝකයේ උපන්න කෙනෙකුගෙත්, පිරිසනුන් අතර උපන්න කෙනෙකුගෙත් හිස් කබල් ගෙනැල්ලා, ඒ වගේම තවත් හිස් කබලක් ගෙනාව රහතන් වහන්සේ කෙනෙකුට. ඔය විදිහට හිස් කබල් පහක්ම ගෙනැල්ලා එතන සූදානම් කරලා තිබුණා. මේ බ්‍රාහ්මණේ, වංගීස බ්‍රාහ්මණේ ආවහම මෙහෙම හපංකමක් කරන්න පුළුවන්ද කියලා බුදු පියාණන් වහන්සේ විමසලා, ඔව් මට පුළුවන් කියලා කිව්වහම, හොඳයි එහෙනම් මෙන්න මේ හිස් කබලට තට්ටු කරලා කියන්නේ මේ තැනැත්තා කොහෙද උපන්නේ කියලා. ඉතින් අර නිරය උපන්න තැනැත්තා පිළිබඳව ඒක හරියට කිව්වා බුදු පියාණන් වහන්සේකට සාදුකාර දීලා, බොහොම හොඳයි කියලා. ළඟට තිරිසන් ලෝකේ උපන්න කෙනා ගැන, මනුෂ්‍ය ලෝකේ උපන්න කෙනා ගැන, දිව්‍ය ලෝකේ උපන්න කෙනා ගැන ඒ හරි ආකාර පිළිතුරු දුන්න නිසා ඒකට සාධුකාර දුන්නා. පස්වෙනුව අර රහතන් වහන්සේගේ හිස් කබලට තට්ටු කරලා ඒ කොහෙද උපන්නේ කියලා ඇහුවාම වංගීස බ්‍රාහ්මණයට කට උත්තර නැහැ. එතකොට ඒක ගැන ඒකට උත්තරයක් නැතුව ඉන්න අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මොකද දන්නේ නැද්ද උපන්න තැන කියලා? අපට නම් තේරෙන්නේ නැහැ කියලා කිව්වා. එතකොට මම නම් දන්නවා කිව්වා. අන්න එතකොට ඉන්න වංගීස බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා, එහෙනම් මට මේ මන්ත්‍රය උගන්වන්නේ, මටත් ඒක දැනගන්න ඇත්නම් මගේ ඒ අදහස මොකද? ඒ ටිකක් දැනගත්තොත් මුළු දඹදිවම තමන්ට නතු කරගන්න පුළුවන් කියලා හිතාගත්තා වංගීස බ්‍රාහ්මණයා. බුදු පියාණන් වහන්සේ උත්තර දුන්නා, එහෙම අපි ඒ විදිහට මන්ත්‍ර දෙන්නේ නැහැ, අපි ළඟ පැවිදි වෙන කෙනාට විතරයි මේ මන්ත්‍රය දෙන්නේ කියලා. හා එහෙනම් මම පැවිදි වෙන්නම් කිව්වා. ඉතින් ඒ මන්ත්‍රය ලබා ගන්න අදහසින් වංගීස බ්‍රාහ්මණයා පැවිදි වුණා. මේ විදිහට උපසම්පදාත් වුණා. ඉතින් මේ පින්නතුනුත් දන්නවා, දැන් පැවිදි වීමේදී පළමුවෙන්ම දෙන කමඨහන පච පංචක කර්මස්ථානය. පිළිකුල් භාවනාවට අදාළ ඒ කොටස් පහ. දැන් මේ බ්‍රාහ්මණයට ඒ සත්‍යපංචකයෙන් පටන් ගන්න කොටිම පිළිකුල් භාවනාව. මේ දෙතිස් කුණප කොටස් පිළිබඳ භාවනාවේ බුදු පියාණන් වහන්සේ දුන්නේ. ඒකත් හරියටම ගැලපෙනවා. ඒකත් මන්ත්‍රයක් වගේ. මොකද ඒ කුණප කොටස් පිළිබඳ දැන් මේ පින්නතුනි දන්නවා. ඔය මේ උපාසකම්මල පව කවුරුත් දන්නවා. අත්ථීමස්මින් කායේ කේසා ලෝමානඛා දන්තා තචෝ ඒ විදිහට ඒ මේක සජ්ජායනා කරන එක තමයි ආරම්භක වශයෙන් කරන්නේ. විශේෂයෙන්ම මේ පැවිදි වීමේදී පැවිදි වෙන අවස්ථාවේදී අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ කොටස් සජ්ජායනා කරන්න සලස්වනවා. කේසා ලෝමානඛා දන්තා තචෝ තචෝ දන්තා නඛා ලෝමා කේසා ඔය විදිහට ඉතින් ඒක එහෙම ඒ අනුලෝම ප්‍රතිලෝම කියන්නේ මුලින් දාගට අගින්ද මුලට කියලා එහෙම සජ්ජායනා කරවන්නේ ඒ කමඨහන හිතට පුරුදු කරන්නයි. ඒ විදිහට මේ කර්මස්ථානය දුන්නා. මේ බ්‍රාහ්මණයා ඒ කර්මස්ථානය පුරුදු කරන අතරේ විටින් විට අර තමන්ගේ යාළු බ්‍රාහ්මණයා ඇවිල්ලා කොහොමද මන්ත්‍රය ඉගෙන ගත්තද කියලා අහනවා. මං ඉක්මනට ඉගෙනගෙන එන්නම් කියලා මේ බ්‍රාහ්මණයා පිළිතුරු දෙනවා. ඔහොමම සජ්ජායනා කර කර යන අතරේ මේ බ්‍රාහ්මණයා අපට අර නිකන් වචනයක් හැටියට කියතොත් දන්නේම නැතුව රහත් වුණා වගේ එකක් වුණා. ඒ කියන්නේ රහත් වුණා. කියන්නේ බ්‍රාහ්මණයක් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි අපි සංසාරේම පුරුදු කර කෙනෙක් වෙන්නේ නැති කමටහන හරියට වැටුණා ලොකු ඕනකමක් තිබෙනවා ඡන්දය තියෙන ඕනකමක් තිබෙනවා. ඉතින් මෙහෙම භාවනා කරගෙන යද්දී අවසානයේ ක්‍රමානුකූලව රහත් වුණා. රහත් වුණාට පස්සේ අර බ්‍රාහ්මණය ඇවිල්ලා නැවතත් කොහොමද මන්ත්‍රය ඉගෙන ගත්තද ආයිත් අපිට එකතු වෙනවාද කියලා අහුවාම දැන් ඉතින් මට මේ මහානකම ඇත්තරලා යන්න බෑ කියලා පිළිතුරු දුන්නා. ඉතින් අනිත් සංඝයා වහන්සේලා හිතුවා ඒ විදිය ප්‍රකාශයක් කරනකොට සාමාන්‍යයෙන් මේ සංඝයා වහන්සේලා අසුරු කරන අය තීරුම් ගන්නවා. ඒ කියාපු භික්ෂුව රහත් වුණා කියලා. එහෙම හිතලා මේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අර අනිත් සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා මේ බ්‍රාහ්මණයා මේ තමන් ලබාගත්තු නැති දෙයක් ලබාගත්තයි කියලා කියනවා කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා එහෙම නෙවෙයි මහණෙනි. මේ මගේ පුත්‍රයා ආයේ සියලු කෙලෙස් නැසලා අරහත්ත්වය ලබා ගත්තා කියලා. මොකද මේ මගේ මේ වංගීස කියන මේ පුත්‍රයා චුතියත් ප්‍රතිසන්දියත් චුතියත් උත්පත්තියත් ඒ කියන්නේ මරණයත් උපතත් පිළිබඳ ඉතාමත්ම පිරිසිදු දර්ශනය ලබා ගත්තා කියලා ප්‍රකාශ කළා තමයි අපි අර කලින් සඳහන් කළ ගාථා දෙක වදාලේ. චුතින් යෝ වේදි සත්තානං උප්පත්තිං චේව සබ්බසෝ අසත්තං සුගතං බුද්ධං සමහං භූමි බ්‍රාහ්මණං. යම් කෙනෙක් සත්වයින්ගේ මරණයත් උපතත් හැම ආකාරයකින්ම සර්ව ප්‍රකාරයෙන්ම තේරුම් ගත්තද නොඇලුනා වූ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කළා වූ අසත්තං සුගතං බුද්ධං චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වූ, එතන බුද්ධ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වූ, අන්න ඒ බඳු තැනැත්තාට මම නියම බ්‍රාහ්මණයායි කියමි, නියම බමුණායයි කියමි, බ්‍රාහ්මණ පදේ යොදනවා මේ ශාසනයේ රහතන් වහන්සේට. කුල වශයෙන් උපන් කෙනෙකුට නෙවෙයි රහතන් වහන්සේ නියම බ්‍රාහ්මණ කියලා කියන්නේ. ඊළඟට අනිත් ගාථාව ප්‍රකාශ කරන්නේ යස්ස ගතින් නජානන්ති දේවා ගන්ධබ්බ මානුසා කීනාසවං අරහන්තං තමහං භූමි බ්‍රාහ්මණං. යම් කෙනෙකු මිය ගිහිල්ලා උපන්න තැන දෙවියන්වත් ගන්ධර්වයින්වත් මිනිස්යින්වත් ඒ අයටත් කිසිම කෙනෙකුට දැනගන්න බැරිද එබඳු වූ ඒ ආශ්‍රවයන් ඒ කෙලෙස් නැති කළා වූ රහතන් වහන්සේට මම බ්‍රාහ්මණයායි කියමි කියන ගාථා දෙකයි බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ වදාළේ. ඒ වහලා මාර්ගඵල බෝධිය ලබාගත් බව සඳහන් වෙන ඇතම් ස්වාමීන් වහන්සේලා. ඉතින් මේ කථාන්තරයත් මේ ගාථා වලුත් ආශ්‍රයෙන් අපට අපේ මේ ජීවිත හැඩගස්වා ගැනීමට නිවන් මඟ යාමට අවශ්‍ය වෙන වැදගත් කාරණා මතු කර ගන්න පුළුවන්. දැන් මේ ගාථාවෙම කියවෙනවා මේ උත්පත්තියත් මරණයත් කියන දෙක පිළිබඳ ඉතාමත් පිරිසිදු අවබෝධයක් රහතන් වහන්සේ ලබා ගත්තා කියලා. ඒ වගේම රහතන් වහන්සේ ඒ මිය ගියාට පස්සේ ගිහිච්ච තැන කිසිම කෙනෙකුට කියන්න බැරිය. දෙවියන්ටත් මිනිස්සුන්ටවත් කිසිම කෙනෙකුට කියන්න බැරිය. මේකට හේතුව මොකද? මේ පින්නතුනුත් හොඳට දන්නවා රහත් වීම කියලා කියන්නේ නිවන් දැකීම කියලා කියන්නේ මේ සංසාර පැවැත්ම කෙලවර කිරීමයි. තවත් කොතනක උපදින්න ඉඩක් නැහැ. නිවි ගිය පහනක් වගේ ඒ තැනැත්ත නැවත කොතනකවත් උපතක් ලබන්නේ නැහැ. ඒක නිසායි දකින්න බැරි වෙන්නේ. ඒ වගේම ඒ විමුක්තිය ලබන්නේ උපතත් මරණයත් පිළිබඳ ඉතාමත්ම ගැඹුරු ආකාරයකින් අවබෝධ කරගැනීමේ. ඒ අවබෝධය තුලින්මයි ඒක ප්‍රහාණය කරන්නේ. උපතත් මරණයත් පිළිබඳ ඒ අදහස. දැන් ලෝකයේ උපතේ කියලා කියන්නේ දැන් මෞකුසෙන් දිවෙන සත්වයින් සිටිනවා. එහෙම නැත්නම් ඔය විතර වලින් ඔය නොයෙකුත් ආකාරයෙන් තවත් සත්වයින් ඉන ඒ දෙවියන්, പ്രേතයින්, ඒ ආදී සත්වයින් ඕපපාතික වශයෙන් ඉදීම යම් කිසි තැනක උත්පත්තියක් ලබනවා. මේ උපත කියන එක සිදුවන්නේ සත්‍යා තුල තිබෙන අවිද්‍යාවත් තණ්හාවත් නිසා බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. අවිද්‍යාව කියන එක අපි ඊටාම කෙටියෙන් සලකා ගත්තොත් තේරුම් කරන්න පුළුවන් මමයේ කියන හැඟීම මේ හැම කෙනෙක් තුළම සත්වයින් තිරිසනුන් සසුන් තුළ පවා මේ තමන්ගේ ලබන කය ආශ්‍රිතව එහෙම නැත්නම් මේ පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයෙන් ආශ්‍රය කරගෙන මමයේ මාගේ කියන හැඟීමක් ඇති වෙනවා. මමයේ කියලා ගන්නවා. ඒ මමයේ කියලා ගැනීම තහවුරු කරගන්න මගේ කියලා ඒක අල්ල ගන්නවා. මෙතන තියෙනවා අවිද්‍යාවත් තණ්හාවත්. මම කියලා ගත්තොත් ඒ අවිද්‍යාව හඳුන්වන්න ඊළඟට මගේ කියන එක හැඟීම තණ්හාවට සම්බන්ධයි. ඉතින් මේ පංචස්කන්ධය අල්ලා ගැනීමයි ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ මේ සත්‍යය කියන වචනයට පවා අලුත් නිරුක්තියක් අලුත් හැඳින්වීමක් දුන්නා. සාමාන්‍ය සත්‍යය කියන එක ලෝකේ හඳුන්වන්නේ සත්‍යය කියන වචනේ මූලික අර්ථය ගත්තොත් පවතින කෙනා, එහෙම නැත්නම් ඇත්තා. සත් කියලා කියන්නේ ඇති දේ. එතකොට සත්‍යය කියලා කිව්වොත් ඇත්තා. අපි මේ ඇත්තයි කියලා කියන්නේ ඒ ඇත්ත මේ ඇත්ත ඒ වගේ ඇත්ත. එහෙම නැත්නම් පවතින කෙනා. නමුත් බුදු පියාණන් වහන්සේ මේ සත්ව කියන වචනේ එක් අවස්ථාවක විග්‍රහ කළා. ඒකට හේතුව වුණේ සරාද කියලා ස්වාමීන් වහන්සේ නමක් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි, මේ ලෝකයා සත්වයා සත්වයා කියලා කියනවයි කෙතකින්ද කුමන ආකාරයකින්ද කෙනෙක් සත්වෙක් වෙන්නේ කියලා. එතකොට බුදු පියාණන් වහන්සේකට දෙන පිළිතුර මොකද්ද? රාද, මේ රූපය පිළිබඳව යම් ඡන්දයක්, රාගයක්, නන්දියක්, තණ්හාවක් වෙයිද අන්නේ රූපෙහි ඇලුනා වූ කියන අර්ථයෙන්ය කෙනෙක් සත්වයා කියලා කියන්නේ. කෙනෙකුට සත්වයා කියලා කියන්නේ රූපෙහි ඇලුනා වූ, වෙසසින් ඇලුනා වූ කියන අදහසින්. ඒ කියන්නේ මේ ඡන්දය කියලා කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇල්ම, නන්දි කියලා කියන්නේ සතුටු වීම, තණ්හාව කියන එක මේ පින්න තුන අහලා තියෙන තණ්හාව ආසාව කියන අදහසයි. ඔන්න ඔය විදිහට රූපය පිළිබඳව යම්කිසි ඇලීමක්, කැමැත්තක්, ආසාවක් ඇති තැන තමයි සත්වයෙක් ඉන්නේ. ඒ වගේම වේදනාව ගැනත් කියනවා. රූප වේදනා සංඥා කියලා කියන්නේ හැඳින්වීම, සංස්කාර කියලා කියන්නේ සිත තුළ කෙරෙන යම් යම් සකස් කිරීම් වශයෙන් ඇති වෙන ඒ චේතනා ප්‍රාර්ථනා ආදී යම් යම් ක්‍රියාකාරකම් සමූහයක සංස්කාර කියලා කියනවා. ඊළඟට විඥානය, හිත. ඉතින් ඔය පහ පිළිබඳවම මම මාගේ කියලා ගැනීම, එහෙම නැත්නම් ඒ තුළ ඇලීම නිසයි ඒක සත්‍යය කියලා ධර්මානුකූලව විග්‍රහයට අනුව සත්‍යය වෙන්නේ. ඉතින් ඒ විදිහට අපිට හිතා ගන්න පුළුවන් අර දැන් අතන කිව්වා අර රහතන් වහන්සේ අසත්තං සත්‍යයක් නොවේ කියන එක වගේ ඒක හැඟෙන්නේ. ඒ කියන්නේ නොඇලුණු කියන එකයි. නොඇලුණු පුද්ගලයෙක්, නොඇලුණු ප්‍රතිපත්ති මාර්ගයේ ගිය චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කෙනාටයි මම බණියම බ්‍රාහ්මණයා කියන්නේ කියලා අර මුල් ගාථාවේ ප්‍රකාශ කළා. එතනත් ඒ අසත්තං කියලා කියන්නේ අන්න අර නොඇලුණු අර්ථින්. එතකොට සත්‍යයා කියන්නේ ධර්මානුකූලව බලනවා නම් මේ පංචස්කන්ධයේ ඇලුණු පුද්ගලයා, ඇලුණු සත්‍යය, ඇලුණු කෙනයි. ඇලුණු කෙනා කියලා කියමු. එතකොට සත්‍යයා කියලා කියන එක ධර්මානුකූලව බැලුවොත් මේ පංචස්කන්ධය ඇලුණු තැනක්. ඉතින් මේ සත්ව tattvein මේ භව මේ පැවැත්මින් මිදෙන්න නම් ඒ ඇලීම බිඳින්න ඕන. ඒ ඇලීම නොඇලීම බවට පත් කරන්න ඕන. ඇල්මක් නොඇල්මක් බවට පත් කරගන්න උපකාර වෙන්නේ මොකද්ද? ඒ පැවැත්ම පිළිබඳව, එහෙම නැත්නම් විශේෂයෙන්ම මේ ශාරීරිය පිළිබඳව කලකිරීම ඒකට උපකාර වෙනවා. ඒක නිසා තමයි අර බුදු පියාණන් වහන්සේ අර බ්‍රාහ්මණයට පිළිකුල් භාවනාව දුන්නේ. බ්‍රාහ්මණය හපංකම් කළේ මේ හිස් කබලකට තට්ටු කරලා, අනුන්ගේ හිස් කබලකට තට්ටු කරා මිසක් මේ තැනත්තා තමන්ගේ හිස් කබලකට තට්ටු කළා මේකේ හිස් බොල් හඬ අහන්න එහෙසුනේ නැහැ. බුදු පියාණන් වහන්සේ කලි මොකද්ද? දැන් මේ දෙතිස් කුණප කොට්ඨාස සජ්ජායනා කරගෙන යනකොට අට වෙනුව තියෙන අට්ටි කියලා. හේසා ලෝම නඛා දන්තා තචෝ මංසං නහාරු අට්ටි. ඉතින් මෙතන ඉබේටම මේ අට්ටි කියන එක විශේෂයෙන්ම මේ වංගීස බ්‍රාහ්මණයට ගෝචර වෙන්නේ නැති. දන්නේම නැතුව මේ කමටහනක් මේ තමන් ඒක උපකාර කරගත්ත මන්ත්‍රයක් හැටියට ලෝකයා රවට්ටලා ලෝකයාගේ තාන්නමාන ලැබන්න බුදු පියාණන් වහන්සේ ඒකම උපකාර කරගෙන විචාරිතානුකූලව මේ පිළිකුල් භාවනාව දීමෙන් අපි මේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ වංගීස බ්‍රාහ්මණයා අර බුදු පියාණන් වහන්සේගේ උපාය කෞශල්‍යයෙන් බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව අනුව යන මහා පුදුම උපාය මාර්ගයක් තිබෙනවා. ඒ උපාය මාර්ගය අනුවයි මේ වංගීස බ්‍රාහ්මණයා රහත් වුනේ. ඒකට හේතුව අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ දෙතිස් කුණප කොට්ඨාස සජ්ජායනා කරන අතරේ මේ අට්ටි මෙතන මේ යට සැකිල්ල මේක පිළිබඳව අවබෝධයක් ඒ වංගීස බ්‍රාහ්මණයට එන්නේ නැති. අපටත් මේක හිතන්න ඉඩ තියෙන දෙයක්. මේ හිස් කබල කියන එක අපි මේ කබල් දේවල් කියලා ඉවත දාන දේ තුල තියෙනවා. අපට නිවන් ලබා දෙන ශක්තිය, විමුක්ති රසය ලබා දෙන ශක්තියක් තිබෙනවා. දැන් හිස් කබලක් දිහා බැලුවාම කෙනෙක් මිය ගිහිච්ච කෙනෙකුගේ හිස් කබලක් දිහා බලනකොට කෙනෙකුට පුදුම සංවේගයක් ඇති වෙනවා. මේ පැවැත්ම පිළිබඳව. මේ අපි මේ ලෝකෙට ගන්න ජීවිතය පිළිබඳව. මොකද හිස් කබලක දිහා බැලුවාම අර ලෝකයේ දිහා බලාපු ඒ තැන ගිහිල්ලා අර ලස්සන දේවල් බල බලා මුළු ජීවිතයක් ගත කරපු කෙනෙක් උනත් මෙන්න ගිහිල්ලා අර හිස් කබල විතරක් ඉතුරුනහම එතන ඇස් දෙක තිබුණු තැන ඇස් දෙක නැහැ. ලෝකයේ හොඳ සංගීත අහලා මුළු ජීවිතේම හොඳ සංගීත අහලා සංගීත කියලා සංගීතඥයින් හැටියට ඒ හපංකම් කරගෙන යතු කෙනා පවා මෙහි ගිහිල්ලා හිස් කබලක් බවට පත් වුණු අවස්ථාවේ කෝ කන් දෙක තිබුණු තැන නැහැ. ඊළඟට හොඳ ගඳ සුවඳ විලවුන් සොයමින් ගිහිච්ච ඔය ස්ත්‍රී පුරුෂ හැම දෙනා ගිහිල්ලා බලනකොට ඒ හිස් කබල ඉතුරුනහම එතන නාහේ තිබුණ තැන නාහේ නැහැ. ඊළඟට හොඳ රස ආහාර ලොකු රාත්‍රි භෝජන සංග්‍රහාරම මෙව කරමින් ලොකු රස දේවල් සොයමින් ගිහිච්ච ඒ පුද්ගලයන් උනත් මිය ගියාට ගිහිල්ලා හිස් කබල ඉතුරුනාට පස්සේ කෝ දිව නැහැ. ගිලිලවත් නැහැ. ඔන්න ඔය විදිහට ඊළඟට අර කොයිතරම් ලස්සන රූපයක් කය වශයෙන් මේ හොඳට වාස්තු කරගෙන නොයෙකුත් සායම් වර්ග දාගෙන ආලේප කරගෙන ලෝකයාට පෙන්눔 කරමින් මහා තරඟවලට ඉදිරිපත් වෙලා මේ රූපවන්ත රූපිකාවන් හැටියට ඉදිරිපත් වුණු අයගේ පවා ඉස්කබල බවට පත් වුණාට පස්සේ කෝ ඒ මස් සම් ඒ සිව්මැලි ඒ කිසිවක් නැහැ. ඉතින් උතන තියෙන ශූන්‍යත්වයයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තේරුම් ගන්න උපකාර වෙන හිස්කබල. ඉතින් අර අනුන්ගේ හිස්කබලට තට්ටු කළා මිසක් මේ තමන්ගේ හිස්කබල ගැන හිතුවේ නැහැ. ඇත්ත වශයෙන් කර්මස්ථානයක් සම්පූර්ණ වීමට එක්ක බාහිරෙන් පටන්ගෙන ඇතුළතින් සම්පූර්ණ කරන්න ඕන. බාහිරෙන් කියලා කියන්නේ අනිත් අයගේ හිස්කබල දිහා බලාගෙන ඉඳලා ඒක ආශ්‍රිතව තමන්ගේ හිස්කබල ගැන හිතන්න ඕන. එහෙම නැත්නම් තමන්ගේ හිස්කබලෙන් පටන්ගෙන තමන්ගේ ශරීරයෙන් පටන්ගෙන අනුන්ගේ ශරීරයෙන් ඒක සම්පූර්ණ කරන්න ඕන. මේක විශ්ව සාධාරණ ධර්මතාවක් හැටියට තේරුම් ගන්න ඕන. මේ ශරීරයේ පිළිකුල් බව ශරීරයේ ස්වභාවය ධර්මතාවක් හැටියටම තමන්ගේ ශරීරයේ විතරක් පිළිකුල් කියලා හිතුවම එතෙන් කෙනෙකුට දිවිනසා ගන්න හිතෙනවා. නමුත් මේක මේ ලෝක ස්වභාවයයි කියලා ධර්මතාවක් හැටියට වටහාගත්තු තැන තමයි විමුක්තිය තිබෙන්නේ. ඉතින් ඒ විදිහට අපිට මේක ආශ්‍රයෙන් අපිට ගන්න පුළුවන් අපේම එදිනෙදා කමටහන් හැටියට. මොකද මේ බුදු පියාණන් වහන්සේ පිළිකුල් භාවනාව මේක වචනේ කියනකොට අපිට පිළිකුලක් හැඟෙනවා. නමුත් මේකේ ප්‍රායෝගික වශයෙන් බලනකොට මෙතන මහ පුදුම දෙයක් කියෙන්නේ. අර කියාපු අර සත්‍ය තත්වයෙන් ඉවත් වීමට නම් අර ඇලීම නැති කරන්න නම් නන්දි කියලා කියන ඒ සතුටු වීම, රාගය ඇලීම, තණ්හාව, ආශාව, පිපාසය ඒක නැති කරන්න නම් මේක ගැන පිළිකුලක් ඇති වෙන්න ඕන. මේ අතහැරීම කියන එක මේ ශරීරය අල්ල වීසි කරන එකක් නෙවෙයි. දිවිනසා ගැනීමක් නෙවෙයි. මේ අල්ලගන්නේ හිතෙන්. හිතෙන් කරන අල්ල ගැනීමට උපකාර වෙන්නේ විතර්කයයි. විතර්ක නම් ශස්ත්‍රයෙන් අල්ලගන්නේ. මේ හිතේ ස්වභාවය යමක් පිළිබඳව විතර්ක කරලා ඒව අල්ල ගන්නවා. ඒ සංස්කාර වශයෙන් මේ තමන්ගේ හිත තුළ ඇලීම් ගැටීම් වශයෙන් යම් යම් දේවල් පිළිබඳව අපි ඒ නිමිති අරගෙන ඒවා පිළිබඳව ඇලීම් ඇති කරගන්නවා. ඉතින් රූපය පිළිබඳව ඊළඟට ඒ වින්දන රූපය ආශ්‍රයෙන් එන වේදනාවන් පිළිබඳව ඊළඟට ඒ වේදනාවල් හැඳින ගැනීම හැටියට අපි මේ ස්ත්‍රියක් පුරුෂයෙක් ගයක් දොරක් ආදී වශයෙන් මේ දේවල් හඳුන ගන්න ඒ හැඳිනීම ඊළඟට ඒ හැඳිනීම අනුව අපේ ක්‍රියාකාරකම් හිත තුළ ඇති වෙන චේතනා ප්‍රාර්ථනා ආශාවන් හැම එකක් ඔය විදිහට අවසානයේ මේක මේ එකක් අනිකකින් වෙන් කර ගැනීමෙන් අපි මේ නම් හැටියට දීලා යම් දෙයක් පිළිබඳව අපේ හිතේ සටහන් වෙන යම් කිසි ආකාරයකට විඥානේ ඔය විදිහේ මේවා ගොඩවල් පහක් පමණයි. නමුත් අපිට මේවා එක එකක් හැටියටයි වැටහින්නේ. ඝන සංඥාවෙන් ලෝකයා මේවා එකක් හැටියට ගන්නෝ රූපය කියලා. මේ මගේ රූපයයි, මගේ වේදනාවයි, මගේ සංඥාවයි කියලා මේවා ආශ්‍රයෙන් තමයි කෙනෙක් මේ තමන් පවතිනවා කියලා හැඟීම ඇති කරගන්නේ. මේක මාන්නයක් පමණයි. ඇත්ත වශයෙන් පැවැත්මක් නැහැ. මෙතන තිබෙන්නේ ඇතිවීම නැතිවීම රාශියක්. ඉතින් ඒක වටහා ගන්න විදර්ශනා ඥාන මතු කරගන්න ඕනේ. ඇතිවීම නැතිවීම රාශියක් පමණයි. මේක ඊටාම සියුම් ආකාරයෙන් ශීඝ්‍රව සිදුවෙන නිසා ලෝකයාට ඒක පෙනෙන්නේ නැහැ. දැන් ගලාගෙන යන වතුරක පවා ඒ වතුර දිහා බැලනකොට මේක හරියට රිදී ධාරාවක් වගේ දිය ඇල්ලක් ළඟට ගිහිල්ලා බලනකොට ඇදට පේන්නේ රිදී තාප්පයක් වගේ. ඉතින් කිට්ටු වල ඒ දිය ඇල්ල ළඟට කිට්ටු වල බලනකොට මේවා ගල් වල හැපිලා විසිරලා බිඳු වශයෙන් විසිරලා යනකොට ඔන්න මෙතන රාශියක් කියන හැඟීම ටිකක් හරිමත් වෙනවා. ඊටත් වඩා සිවුම් මන්දමට විදර්ශනා ආයෝගියට මේවා පිළිබඳව රාශි සංඥාව කියන එක මත වෙනවා. ඝන සංඥාව බිඳගෙන අන්නේම රාශි සංඥාව ඇති වෙලා ඇතිවීම නැතිවීම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති වෙන අවස්ථාවේ තමයි සිත මේවා පිළිබඳව ඇල්ම ඉබේටම කවුරුවත් කියලා නෙමෙයි කාගේවත් කීමට නෙමෙයි බුදු පියාණන් වහන්සේ කිව්වට නෙමෙයි මේක කරන්න ඕන කියලා අනිත් අය බල කරාට නෙවෙයි මේ සත්‍ය tattiye යථාභූත වශයෙන් ඇත්ත ඇති හැටියට දැකීම තුලින් සමන්ට ඉබේටම කලකිරීම ඇති වෙනවා. කලකිරිය යුතු දෙයක් පිළිබඳවයි කලකිරෙන්නේ. කලකිරිය යුතු නැති දෙයක් පිළිබඳව කලකිරෙනව නම් අන්න ලෝකයාට දොස් කියන්න පුළුවන්. මේක කවදවත් මේ தත්ත්වෙමයි. ලෝකේ ශාරීරියේ මේ ස්වභාවය ඒ විදියමයි. නමුත් අවිද්‍යාව නිසා ලෝකයාට ඒක පේන්නේ නැහැ. ඒක පෙනෙනකොට පෙනෙන අවස්ථාව වෙනකොට ජරාටපත් වෙලා මහලු වෙලා ඒ අවස්ථාව වෙනකොට සිත දුර්වලයි. ඒක අවබෝධ කරගන්න ශක්තියක් නැහැ. ඒක නිසා තමයි නැවත දැන් අර පැවැත්ම කියලා හිතනකොට මේ එහෙම නැත්නම් මේ සසර ගමන කියලා අපි හිතන එක. මේක සිදුවන්නේ දැන් මේ පංචස්කන්ධයට එහෙම නැත්නම් මේ අපේ රූප ආදී මේ කොටස් වලට ඇති ඇල්ම තුනී නොකර ගන්නා තාක් ලෝකයා මේක මමයේ මාගේ කියලා හැඟීමක් අරගෙන මේ පැවැත්ම තහවුරු කරගන්නමයි බලන්නේ. මුළු මහත් ජීවිතේම මරණ අවස්ථාවේදීත් මාය අදිනකොට කොහොම හරි බලන්නේ ඒ තත්ත්වෙම ඉන්නයි මේ ජීවිතය පවත්වා ගන්නයි. ඊළඟට කොහොම හරි අර චුත වෙනවා කියලා කියන ඒ උත්පත්තිය චුත වීම කියලා කියන්නේ එතනින් ගිලිලා ගියාට පස්සේ අර ඇල්ම නිසාම පර්මාණු රූප ඉදිරිපත් වෙන යම් කිසි ආත්ම භාවයකට යනවා. යම් කිසි තැනක හිටගෙන ඒක අල්ල ගන්නවා මමයේ මාගේ කියලා නැවත එතන පදිංචි වෙනවා. පළපදියම් වෙනවා. ඔන්නෝකයි සංසාර ගමන කියලා කියන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ අපි මේ සත්වයේ සංසාරයේ යනවා කියන හැඟීම වෙනුවට ගැඹුරු දර්ශනයක් හැටියට ඉදිරිපත් කළේ මොකද්ද? බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා කෙනෙකුට දැන් ඔය අපි හිතමු දැන් රහතන් වහන්සේ කෙනෙක් අර දැන් කිව්වා රහතන් වහන්සේ කෙනෙක් මිය ගියාට පස්සේ කොතනකවත් උපදින්නේ නැහැ කියලා. කෙනෙකුට කනගාටු හිතෙන්න පුළුවන්. අපෝයි මේ කදිමත දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක තිබෙද්දී ඇයි මේ රහතන් වහන්සේ මේ තරම් මහන්සි අරගෙන මේ උත්පත්ති කෙලවර කරගත්තේ? නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මුළු මහත් භවයම මේ පැවැත්මම ගින්නක් වගේ. මුළු මහත් භවයම දැන් දුක්ඛ සත්‍ය හරියට අවබෝධ කරගන්නවා කියලා කියන්නේ එක කොටසක් අහත් කළා දෙපාර්තමේන්තුවක් හැටියට ඉවත් කරලා මේක සැපී කියලා ගන්න එක නෙවෙයි මුළු මහත් පැවැත්මම මේ පංචස්කන්ධයම දුකක් කියන අවබෝධය එන්න ඕනේ යම් කිසි අවස්ථාවක. අන්නේ අවබෝධය එන තාක් ඒකට උපකාර වන ඒ විදර්ශනා කියලා කියන විශේෂ දැක්ීම කෙනෙකුට උපකාර කරගන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම කලකිරීම ඇති වුණාට පස්සේ මේක ඉබේම අතහැරෙනවා. හරියට අර කරට කෙනෙකුගේ උරහිසට දැම්මත් මහා පිළිකුල් බලුකුණපයක් වගේ දෙයක් ඉබේටම හිරිකිතියක් ඇති වෙලා ඒක තල්ලු වෙලා යනවා. ඒක අයත්නීම වගේ කරන දෙයක්, નિરાයාසයෙන් කරන දෙයක්. අන්න ඒ වගේ මේ ප්‍රඥාවෙන් යම් කිසි කෙනෙක් දුටුවා නම් යම් අවස්ථාවක මේ පැවැත්මේ ඇති ස්ථිරත්වයක් නැහැ, මේක අනිත්‍යයි, මේකේ සහනයගෙන දෙන සපගෙන දෙන ස්වභාවයක් නැහැ, මේක දුකයි. ඒ වගේම මේක තුල පළපදියම් වෙලා ඉන්න ආත්මයක් සත්වයක් මමෙක් කියලා ගන්න දෙයක් සත්වයක් පුද්දලෙක් කියලා දෙයක් නෑ. ලෝක ව්‍යවහාරයේ අපි සත්වයා පුද්දලයා කියලා කිව්වට එහෙම කෙනෙක් ඇත්ත වශයෙන්ම නෑ. එහෙම ඇතේ කියලා හිතා ගන්න එකක් විතරයි තියෙන්නේ. අස්මිමානිය කියලා කියන්නේ පැවැත්ම පිළිබඳ මාන්නයක් පමණයි ලෝකයේ තිබෙන්නේ. මේකයි මේ දර්ශනයේ ගැඹුරම තැන. ඉතින් ඒක ඉවත් කිරීමයි මේ ඒ මුලාව අවිද්‍යාව ඉවත් කර ගැනීමයි රහත් වීමෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට පැවතුනේත් නෑ සත්වයේ. ඒක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ දුකම උපදින්නේ දුකම උපදී. දුක්ඛමේව uppajjamanam uppajjati දුක්ඛං නිරුජ්ජති. උපදින්නේ දුකයි. නැවතින්නේ දුකයි. ඒ නිසා දුක මිසක් පුද්ගලෙක් හැටියට ගත යුතු දෙයක් නෑ මෙතන. දැන් මේ දුක කියන එක දුක් ගින්න බුදු පියාණන් වහන්සේ මේක වඩාත් තේරුම් කරනවා සමහර අවස්ථාවල ගින්නක්මයි. මේක ගින්නට ගින්නේ උපමාවෙන්න. ඔය ලව් ගින්නක් පැතිරෙන හැටි ගැන හිතලා බලමු. එක කැලෑක කොටසකට ගින්නක් ඇවිලෙනවා. ඊළඟට ඒක ඇවිල්ලා හොඳටම වුණාට පස්සේ අපි හිතමු එතන පාරකට වාරින් එහා පැත්තේ අනිත් කැලෑ කොටස තියෙන්නේ කියලා. අනිත් කොටසට ගින්න අල්ලන්නේ කොහොමද? ඒක අපි කියන ගිනි අල්ලනවා කියලා. ඒ ගින්න අල්ලන්න නම් හුළඟ උපකාර වෙන එකට. හුළඟෙන් තල්ලු වෙලා ගිනි දැල් අර අනිත් කැලෑවට අහු වුණ හැටි ඔන්න ඒකත් ගින් ගන්නවා. ඉතින් ඒ අපි කියනවා ඒ ගින්න අන්න අතෙන්ට පැතිරුණා එහෙම නැත්නම් ගින්න අතෙන්ට ගියා කියලා. ඒ වගේ දෙයක් තමයි මේ පැවැත්මත්. අර කියාපු තණ්හාව, තණ්හා පිපාසය තිබෙනවා, අවිද්‍යාව කියලා කියන මුලාව තිබෙනවා. ඒක තිබෙන තාක් ඊළඟට ඒක තිබෙන තාක් වෙන දේ මොකක්ද? අල්ලා ගැනීමක් කියලා එකක් තියෙනවා. ඒකට කියනවා උපාදානය කියලා. මේ අල්ලා ගැනීම උඩයි පැවැත්මක් තිබෙන්නේ. දැන් අපි දන්නවා අපි මේ බොහෝ විට ඔය යම් කිසි ඔය නාට්‍ය ආදියකදී ඒ අල්ලා ගන්න දේ අනුව අපි හිතමු හැරමිටියක් අල්ලගෙන යම් කිසි කෙනෙක් කොරගදහනවා නම් යාට කියනවා හිඟන්නේ කියලා, යාතිකෙක් කියලා. ඔය විදිහට අර ඒ අල්ලා ගන්න ක්‍රමයට අනුවයි. ඒක ඊළඟට ඒක අමෝරා ගත්තාම අපි හිතනවා දාමරිකෙක් කියලා නාට්‍යයක පෙන්වුම් කරනකොට අර දී කැවැල්ලම අමෝරාගෙන කවුරු හරි ඒ වේදිකාවට එනකොට යාට කියනවා අපි මහා දාමරිකෙක් කියලා, මිනි මරුවෙක් කියලා. අන්න ඒ වගේ මේ සත්‍යයත් අල්ලා ගන්න එක අනුවමයි ඒ සත්‍යය හැඳින්වෙන්නේ. මේක නමුත් ඇත්ත වශයෙන් තිබෙන්නේ මෙතන ගින්න. ඉතින් මේ ගින්න පැතිරීම තමයි භවය කියලා කියන්නේ. 11 ගින්නක් හැටියටත් දක්වන ජාති ජරා ආදී මරණ ආදී වශයෙන් මේ ගින්න නිවීමයි නිවන කියලා කියන්නේ. නිබ්බාන කියලා කියන්නේ නිවීමයි. මෙන්න මේ නිවීම එන්නේ අර මේක පිළිබඳ යථා තත්ත්වය අවබෝධ වීමෙන්. යම් කිසි අවස්ථාවක මේක අවබෝධ වුණා නම් මේ පංචස්කන්ධය තුල මම මාගේ කියලා ගත යුතු දෙයක් නැහැ. මේ හැම එකක්ම ඉතාම ක්ෂණිකව, ඉතාම ශීඝ්‍රයෙන් මොහොතක් පාසා වෙනස් වෙනවා කියලා ඒ අවබෝධය ආව නම් අන්නේ අවස්ථාවේ මේක ගිලිහෙනවා, හිතෙන් ගිලිහෙනවා, අතහැරෙනවා. මේක දක්වා යන මාර්ගය තමයි මේ ප්‍රතිපදාව ශීල සමාධි ප්‍රඥා ආදී වශයෙන් දක්වන්නේ. චාර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දක්වන්නේ මේකට හිත පුරුදු කිරීමයි, මේ දර්ශනයට හිත පුරුදු කිරීමයි. ඒක තුළින් තමයි මේ උපතක් මරණයක් පිළිබඳ ගැඹුරුම අවබෝධය ලබන්නේ. මෙතන සත්වපුද්ගල සංඥාව ඉක්මවලා මෙතන තිබෙන්නේ එක්තරා මාන්නයක්, එහෙම නැත්නම් ලෝක මාන්නයක්, එහෙම නැත්නම් සම්මුතියක් පමණයි. මේ උපත අපි මේක වෙන් කරලා ගන්නවා. ගලාගෙන යන වතුරකාර යම් කිසි තැනක වැටකටු බැඳලා වෙන් කරගත්ත වගේ මේ දීර්ඝ සංසාර පැවැත්මේ ඒ ඇති අපි උත්පත්තිය කියලා කියන ඒ මෞකුසින් බිහිවීම හෝ මෞකුසක පිළිසඳ ගැනීම ආදී බඳු තත්වයක අපි කියන ඔන්න සත්‍ය ආරම්භ වුණා කියලා. ඊළඟට මිය ගියාට පස්සේ ඔන්න අවසානය කියලා අපි කිව්වේ ආරම්භයත් අවසානයත්. අපිට මේක ඉතාම සීමිත අර්ථයකින් පේන්නේ. නමුත් බුදු ඇසට පෙනුනේ මෙතන තිබෙන්නේ මහා දුක්ඛ ස්කන්ධයක් ගලාගෙන යන දුක්ඛ ප්‍රවාහයක්. ඒ මොකද්ද? ඒ යම් යම් දේවල් අල්ල ගන්නවා. ඒ අල්ල ගන්න දේ එක්කම ඒකෙතම මිරිකිලා, ඒකටම යට වෙලා, ඒකෙන්ම පීඩා විඳලා අන්තිමට ඇද වැටෙනවා. වැටෙනවා එක්ක තවත් එකක් අල්ල ගන්නවා. ඒක දැන් මේ තම තමන්ගේ ජීවිතවල පැවැත්ම ගැන හිතලා බලනකොට මේ පින්නතුන්ට ඒක පැහැදිලි වෙනවා. තම තමන්ගේ ජීවිත ඉතිහාසය ගැන බැලුවත් ඒ කුඩා අවධියේ ඒ මව්පියෝ යම් කිසි අලුත් දෙයක් එල්ලම් බඩුවක් එහෙම ගෙනාවම කොයිතරම් තණ්හාවකින්ද ආසාවකින්ද ඒක අල්ලගන්නේ. ඊළඟට ඒ වගේම හොඳ ඇඳුමක් ලැබුණාම ඒක බොහොම ආඩම්බරයෙන් අඳිනවා. නමුත් ඒ තමන්ගේ ශාරීරිය වැඩෙනකොට, මනස වැඩෙනකොට අරවා ඉබේම අතහැරලා දානවා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ මේ සෙල්ලම් බඩු උපමාව වගේ සෙල්ලම් ගෙවල් උපමාවත් සමහර අවස්ථාවල මේ පංචස්කන්ධයෙන් කලකිරීම සඳහා උපකාර කරගෙන තියෙනවා. ඒකත් මේ රාජස්වාමීන් වහන්සේටම දේශනා කර එක්තරා සූත්‍රයක සඳහන් වෙනවා. හරියටම රාජ මේ යම්කිසි කුමාර කුමාරී කියලා කියන්නේ එතන දරු දැරියන් කුඩා අවධියේදී සෙල්ලම් ගෙවල් හදනවා, වැලි ගෙවල් හදනවා, පස් ගෙවල් හදනවා. ඒවා පිළිබඳව ඇලුම් කරගෙන ඒ සෙල්ලම් ගෙවල් වල පිළිබඳව සතුටු වෙන්නේ ඒ ලදරු අවධියේදී, මනස නොදියුණු අවධියේදී. ඒ අය සෑහෙන වැඩිහිටි තත්වයකට පත් වෙනකොට, වයස් මෝරා යනකොට අර සෙල්ලම් ගෙවල් වලට පයින් ගහලා ඒවා සුණු විසුණු කරලා ඊළඟට තියෙන වැඩවලට සූදානම් වෙනවා. ඔය උපමාව එදිනදා දැන් ඔය ගෙදරවල් වල වුණත් ඔය බොහොම ආදරෙන් තමන්නේ වඩාගත්තු බෝනික්කෝ එහෙම පස්සේ ටිකක් ඒ දරුවන් වැඩෙනකොට ඒ බෝනික්කන්ගේ කකුල් කඩලා දාලා වීසි කළා විසිරු වල දානවා. ඒ වගේම තමයි සෙල්ලම් ගෙවල් පිළිබඳවත්. ඔය උපමාව ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ ඊළඟට කියන්නේ බරපතල දෙයක්. එසේම මහණෙනි රූපය අර විදියටම, හරියට ඒක කියන්නේ අර පයින් ගහලා සුණු විසුණු කරනවා වගේ, රූපය විසිරුවා හරියු, වේදනාව විසිරුවා හරියු, සංඥා විසිරුවා හරියු, සංස්කාරයන් විසිරුවා හරියු, විඥාණය විසිරුවා හරියු. ඒ කියන්නේ ඒක පිළිබඳවත්. ඒක විසිරුවා හරින්නේ මේ කාටවත් ගහලවත් තමන්ගේ ශරීරවලට ගහලා එහෙම නැත්නම් මේවා දිවිනසා ගැනීම නෙවෙයි. ප්‍රඥාවෙන් විනිවිද දකින්න දර්ශනය වශයෙන් විදර්ශනාවෙන් දකිනවා මේවා ඇත්ත වශයෙන්ම මේ දැන් අර සෙල්ලම් ගෙවල් විසිරුවා වගේ මෙතන තිබෙන්නේ ඇත්ත වශයෙන්ම විසිරෙන දෙයක්. විසිරෙන තත්ත්වයක් මෙතන තිබෙන්නේ. ඒ විසිරෙන තත්ත්වය පේන්නේ නැහැ. මේ කයත් විසිරෙනවා, රූපයත් විසිරෙනවා, වේදනාවත් විසිරෙනවා. දැන් අර ජල ධාරාවක් විසිරෙනා වගේ දැන් මේ ගලාගෙන මේ ඇහෙන ජල ධාරාව උනත් අපි හිතන බලනකොට මේක ලස්සනට පෙනුනාට ටිකක් ගලක් එහෙම වුණ හැටි එකට වැටෙනකොට ඒක විසිරිලා යනවා. ඒ වගේම රූපයත් විසිරෙනවා. මේ විසිරෙන බව දැකීමයි විසිරුව හරින්නේ මේ පයින් ගහලා විසිකරන්නේ කියන එක නෙමෙයි මෙතන කියන්නේ. ඒ විසිරෙන බව දැකීමයි. ඒ විදිහටම මේ හැම එකක්ම අර රාශි සංඥා වශයෙන් විදර්ශනා නුවරට වැටෙනවා. මෙතන මේ මා එකක් කියලා අල්ලගත්තට මොකද? මෙතන හරියට අර කාන්තාරයක වැලි අහුරක් අතට ගත්තාම ඒවා ඇඟිලි වගේ ගැළවිලා විසිරලා වැටෙනා වගේ මේ එක එකක් නුවණට අහු වෙන්නේ නැහැ. නුවණට අන්තිමට මේවා ප්‍රඥාව දියුණු වෙන එකක්වත් අල්ලගන්න දෙයක් නැහැ. අල්ලගන්න තැන ඇතහැරෙනවා ඉබේටම. දැන් සත්‍යච්ච වැලි අහුරක් ඇඟිලි වලට ගත්තාම ඒක ඇඟිලි අතරින් ගලාගෙන යනවා. අන්නේ වගේ විදර්ශනා නුවණට යොමු කරනකොට විනීද දකින ඒ ප්‍රඥාවට මේ ඒක යොමු කරනකොට රූපය දිහාවට යම් කිසි කෙනෙකුට අවබෝධයක් වෙනවා. මෙතන තිබෙන්නේ ඉතාම ශීඝ්‍රයෙන් නැතිව නැතිවීම රාශියක් පමණයි. වේදනාවත් එහෙමයි, සංඥාවත් එහෙමයි, හිත පිළිබඳවත් එහෙමයි. හිතත් ඒ විදිහට ඉතාම ශීඝ්‍රයෙන් ඇතිව නැති වෙන දෙයක්. ඉතින් ඔන්න ඔය අවබෝධය දක්වා යන ගමනයි මේ විදර්ශනා භාවනාව කියලා කියන්නේ. ඉතින් ඊළඟට අර අට්ඨික ආදී හැම දෙයකින්ම අපි කරන්නේ විශේෂයෙන්ම සත්‍යය තුළ තිබෙන මේ කය පිළිබඳ බරපතල ඇල්මක්. දැන් මේ ඇස් කන් ආසාදී ඒ ඉන්ද්‍රියන්ගෙන් එන අරමුණු මේවා මේ ඉන්ද්‍රියන් මේ ශරීර කූඩුවේ පිහිටලා තිබෙන්නේ ඒ ශරීර කූඩුව අනුව දැන් තිරිසන් සතුන්ගේ ඉන්ද්‍රියන්ගෙන් එන ඉන්ද්‍රිය ගෝචර දේවල් ඉන්ද්‍රියන්ට අහු වෙන දේවල් ඒ තිරිසන් සතුන් ඒවා ඇලුම් ගැටුම් හැටියට ජීවිතයක් පවත්වා ගැනීමට උපකාර කර ගන්නවා. ඒ වගේම මිනිස්යෙන් තමන්ගේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් සුභ අසුභ වශයෙන් සැලකනවා. නමුත් ඒ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ හැම එකකම අවසානයේ ඉන්න ඕනේ අසුභ සංඥාවයි. සුභ හැටියට ගන්න දේ මේක අසුභ වශයෙන් වැටහෙනවා. නිත්‍ය හැටියට ගත්ත දේ අනිත්‍ය හැටියට, සැප හැටියට ගත්ත දේ දුක් බවට පෙරලෙන ස්වභාවය තේරුම් ගන්නවා. මම මේ මාගේ කියලා ගත්ත දේ මේක අනාත්ම බව, මෙතන නිස්සාර බව, බොල් බව, හිස් බව වැටහෙනවා. ඔන්නෝකයි අර විපරීත දර්ශනෙන් අවිපරීත දර්ශනයට එනවා කියලා කියන්නේ. විපරීත කියලා කියන්නේ හරියට උඩුකුරු කරගත්තු එහෙම නැත්නම් මේ හිස පහළට තියාගෙන බලනකොට පේන ආකාරය වගේ ලෝකයා ඉන්නේ බඳු තත්වයකයි. ඉතින් අනිත්‍ය දේ නිත්‍ය හැටියට සලකනවා. අසුභ දේ සුභ හැටියට, දුක් සහිත දේ සැප හැටියට, අනාත්ම දේ ආත්ම හැටියට සලකනවා. ওই දර්ශනය ඉවත් කර ගැනීමට තමයි විදර්ශනා භාවනාව උපකාර කරගන්නේ. එතනත් දැන් ඔය මේ ඉන්ද්‍රියන් පහ තුලින් එනවා අරමුණු හිතට ගලාගෙන එනවා. මේ මාගේ යාමට උපකාර වෙන දෙයක් තමයි මෙන්න මේ අරමුණු වල විචිත්‍ර ස්වභාවය, සිත ඇදර ගන්න ස්වභාවය නැති කරන්න ඕන යම් කිසි උපක්‍රමයකින්, විදර්ශනා උපක්‍රමයකින්. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යෝනිසෝ මනසිකාර කියලා. නුවණින් මෙනෙහි කිරීම කියලා එකක් තිබෙනවා. ලෝකයා තුල තිබෙන අයෝනිසෝ මනසිකාර කියලා කියන වැරදි විදියට මෙනෙහි කිරීමයි. මේවා පටන් ගන්න තැන අහුවෙන ආකාරයට මේ ලෝකයා මේ යමක් පිළිබඳව මෙනෙහි කරන්නේ. ඒ අරමුණු වලට ගැටි වෙලා අරමුණ ඔස්සේ දිගින් දිගට ඇදිලා යන කොනක් හොයාගන්න බැරි, පොට බේරගන්න බැරි තත්වයකට යන විදියටයි ලෝකයා මෙනෙහි කරන්නේ. ඒකට කියන අයෝනිසෝ මනසිකාරය කියලා. එතකොට අරමුණ විසින් ඒ ලෝකයා සත්‍යය ඇදගෙන යනවා. එහෙන් ලෝකයා දැන් නගරයකට ගියාම ඇහැ ඇදගන්න දේවල් කොතිකුත් තිබෙනවා. නාහය ඇදගන්න, කන ඇදගන්න දේවල් කොතිකුත්, නාහය ඇදගන්න දේවල් කොතිකුත්. ඉතින් මේවයි ගිහිල්ලා මුලා වෙලා අන්තිමට මහා දුක්ඛස්කන්ධයකට ලැවෙනවා. ඒ වෙනුවට විදර්ශනා යෝගිය උත්සාහ කරන්නේ මෙන්න මේ ඒ අරමුණෙහි ඇති සිත කලම්බන ස්වභාවය හැකිතාක් දුරට මානසිකාර ක්‍රමයෙන්ම මට්ටු කිරීමයි, අඩු කිරීමයි. ඒකට තමයි ඔය යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. ඒ සිටිවිලි ඇති වෙන මූලස්ථානය දක්වාම ආපහු එනවා. එයින් පිට පැනලා ඈතට දුවන එක නෙවෙයි, මිරිඟුවක් ඔස්සේ දිවීම නෙවෙයි. එතකොට ඒක නිසා ඒකට උපකාර වෙන්නේ අපි අර කලින් කිව්වා මේ අපි අරමුණක් අල්ලන්නේ විතර්ක වලින් කියලා, හිතිවිලි වලින්. ඒවා පිළිබඳව හිතිවිලි ගොතනවා. රැඳවල් තිස්සේ හිතිවිලි ගොතනවා. මේ පින්නතුන් දන්නවා යම් කිසි Taman ඇලුම් කරන කෙනෙක් හරි ඇලුම් කරන දෙයක් හරි වස්තුවක් හරි එහෙම හිතනවා නම් රෑ නිදි නැතුව මේ විතර්ක ජාලාවක මේ දවල් හිණ දකිමින් කෙලවරක් නැතුව රෑ හිණක් දකිනවා. ඒ විදිහේ ස්වභාවයක් තියෙන. ඒක තමයි පැවැත්ම කියලා කියන්නේ. ඒකයි ගින්න කියලා කියන්නේ. මේ විතර්ක වලින් මේවා දල්වනවා. පිඹ පිඹ දල්වනවා. මේ දුක් ගින්න. එතකොට මේ මේක සඳහා ගත යුතු මාර්ගය මොකක්ද? මේ විතර්ක මට්ටු කරන්න ඕනේ. මේ කොටින්ම ඒක බුදු පියාණන් වහන්සේ එතන උපමාවක් දක්වලා තිබෙනවා. ඉතාමත්ම ලස්සන ඒ සිත හික්මවා ගැනීමට උපකාර වෙන උපමාවක් හැටියට දැන් අපි දන්නවා ඉබ්බෙක් දිහා බැලුවාම දැන් ඉබ්බට යම් කිසි උපද්‍රවයක් එනකොට ඉබ්බ කරන්නේ කකුල් හතරත් ඔළුවත් කටුව ඇතුළට ගන්නවා. අන්න ඒ උපමාව අනුව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා අර ඉබ්බ තමන්ගේ කකුල් හතරත් ඔළුවත් ඇතුළට ඇද ගන්නා වගේ මනෝ විතර්ක, සිතෙහි එන විතර්ක ඒවා අකුල ගන්නයි කියලා, ඇතුළට අකුල ගන්නයි කියලා. විතර්ක අකුල ගන්නවා කියලා කියන්නේ විතර්ක වලට ඈතට යන්න නොදීමයි. ඒක කරන්න නම් මෙනෙහි කරන්න ඕන. නුවණින් මෙනෙහි කරන්න ඕන. අප්‍රමාදව මෙනෙහි කරන්න ඕන. මොකද ඊටාම ශීඝ්‍රයෙන් මේ සිත ක්‍රියා කරන්නේ. ඇහැට රූපයක් වැටුණයි, වැටුණ හැටිය ඊළඟට අවිද්‍යාව මුලාව තිබෙනම නම් ඊටාම ශීඝ්‍රයෙන් ඊළඟට සීන ලෝකයක එතන මුවන් මුලා වෙනවා. එහෙම නැත්නම් තවත් මහා භයානක අපරාධ රාශියකට පත් වෙලා ඉවරයි. කනට ශබ්දයක් ඇහුණත් එහෙමයි. දැන් මේ වයින් එන උපද්‍රව අමුතුවෙන් කියන්න ඕනේ. ලෝකයේ තිරිසන් සතුන්ගේ ජීවිතයත්, මනුෂ්‍ය ජීවිතයත් පිළිබඳව කල්පනා කරනකොට කොතිබුත් අහන ලැබෙන සිද්ධිය අනුව අපට තේරුම් ගන්න පුළුවන්. ඉතාම ශීඝ්‍රයෙන් සිත ක්‍රියා කළා මහා භයානක අපරාධවලට පටලැවෙනවා. Taman අපාය ආදී නිර්යාදී තැන්වලට ඒ උත්පත්ති ලබන්න හේතු වෙන බරපතල කර්මවලට පවා පටලැවෙනවා. නමුත් මේක මර්ධනය කරන්න මොකද්ද කරන්නේ? විදර්ශනා මානසිකාරයේදී ඒ දකින රූපය, රූපය ඔස්සේ රූපයේ තිබෙන ඒ කියනවා නිමිති අනුයන්ජන කියලා. නිමිති කියලා කියන්නේ යම් කිසි මූලික ලක්ෂණයයි. අනුයන්ජනය කියලා කියන්නේ ඒ ලක්ෂණය අනුව යන අතුරු අමතර දේවල්. යම් කිසි කෙනෙක් අපි දැන් ඈතදී එනකොට යන්තම් දැක්කොත් අපි හිතනවා අහවලා වෙන්නේ නැති කියලා. තව කිට්ටු වෙනකොට ඒ අනිත් අංගපසංග දිහා බලන ඔයාම තමයි කියලා අපි තහවුරු කරගන්නවා. අන්න ඒ වගේ ඒ විදිය ස්වභාවයක් ලෝකයා ඒක නැතුව ජීවිතය පවත් ගන්න තමාරුයි කියලා කෙනෙකුට හිතෙනවා. නමුත් මේ සංසාරයෙන් මිදීම සඳහා උපකාර වෙනවා විශේෂ අභ්‍යාසයක් වශයෙන්. අර ඇසට එන දේ පිළිබඳව ඒ නිමිති අනුයන්ජන ගන්නේ නැතුව මේක රූපයක් රූපයක් මේ කොයි විදිහට ගත්තත් මේක රූපයක්. අපි හිතමු දැන් ඔය සමහර විට අපි මුලා වෙනවා යම්කිසි කලාගාරයක තිබෙන ද්විතීයක සිතුවම් කළ තිබෙන සිතුවමක. ඒ සිතුවම දිහා බැලුවාම මේක ත්‍රිමාණ හැටියට සමහර විට වැටෙන්නේ. මේ ද්විතීය මැදින් යන්නත් හිතෙනවා. ද්විතීය ඇඳලා තියෙනවා නම් සමහර විට හොඳ ලස්සන නිවසක් ඒකේ උළුස්සක් එහෙමත් ඇඳලා තියෙනවා නම් මේක වැරදිලා යන්නත් පුළුවන්. ගිහිල්ලා ද්විතීය හැපෙන්නත් පුළුවන්. අර ත්‍රිමාණ හැටියට වැටෙනවා. අන්න ඒ වගේ මේ ලෝකයාගේ මේ අපේ ඉන්ද්‍රියන් සකස් වෙලා තිබෙන ආකාරයත් දීර්ඝ කාලයක් සංසාරේ ගමන් කිරීමෙන් අපි ඇති කරගත්තු සංසාර පුරුදු සමූහයක් නිසා අපිට රූපයක් දැක්කහම මේ රූපයේ මේ මවල තිබෙන එකක් මේවා පාට කළා නොයෙකුත් විදිහේ දුක් මේ බොහොම අමාරුවෙන් හොදලා කියලා නොයෙකුත් විදිහේ විරාසිතාවන් මගින් මේ ලෝකයාට පෙන්වුම් කරන්න මේ ඉදිරියට දාන ටික පමණයි. මේක ඇතුලේ තියෙන්නේ අර කියාපු කොටස් 32යි කියන ඒ හැඟීම වැටහිම එන්නේ නැහැ. ඒ වෙනුවට මේක අර ත්‍රිමාණ හැටියට හිතලා මේකේ ඇලෙනවා. ඔන්නෝගයි රූපය පිළිබඳව ශබ්ද පිළිබඳවත් එහෙමයි. මේ ඉතාමත්ම මිහිරි සංගීතය දැන් මේ කියන යන්ත්‍රයෙන් යම්කිසි සංගීතයක් ඇහුවොත් ඒක පවා යන්ත්‍රයේ එක්තරා ආකාරයකට ක්‍රියා කරනකොට තනිකර ඇඬීමක් බවට පත් කරන්න පුළුවන්. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ මම සංගීතයේ ඇඬීමකයි කියන් කියලා. ඒක ඇත්ත වශයෙන්ම මේ සංගීතයේ ඇඬීමට ළඟයි. ඔන්න ඒ විදිහට හැම දෙයක් පිළිබඳවම ඒක පිළිබඳව සියුම්ව සලකන බලනකොට මෙතන තිබෙන්නේ එක්කෝ ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඇති වෙන ඇතිවීම නැතිවීම රාශියක් පමණයි කියලා කියන්න පුළුවන්. දෙයක් හැටියට නෑ මෙතන. ඇතිවීම රැසීම රාශියක්. අර ගිනි පෙනෙල්ලක් වට කරකවනකොට ඒක චක්‍රයක් වගේ පේනවා. ওই විදිහේ தත්වයක් මේ අවබෝධය එන්න තමයි අර විදිහේ මානසිකාරයක් උපකාර කරගන්නේ. විතර්ක වලින් මේවා සිත අලවන ස්වභාවයකට පත් වෙන්න නොදී ඒ වෙනුවට කරනවා මෙනෙහි කිරීම. මේක මේකයි කියලා කෙටියෙන් සලකනවා. කෙටියෙන් සලකලා මේක රූපයක් පමණයි කියලා හිත උපේක්ෂාවට ගන්නවා. හොඳ මිහිරි සංගීතයක් වුණත් ඒක ශබ්ද මාත්‍රයක්, ශබ්දයක් පමණයි කියලා එතන හිත උපේක්ෂාවට ගන්නවා. ඔන්න ඒ අභ්‍යාසය තුලින් තමයි ක්‍රමක්‍රමයෙන් අර අරමුණේ ඇති සිත කලම්බන ස්වභාවය කඩන්නේ. ඒක අවස්ථානුකූල අවස්ථා වශයෙන් කරන්න සිද්ධ වෙනවා. එහෙම කරලාගෙන ගිහිල්ලා අන්තිමට මෙතන තිබෙන්නේ ක්‍රියා මාත්‍ර සමූහයක් පමණයි. ඇත්ත වශයෙන්ම ක්‍රියා මාත්‍ර සමූහයක් පමණයි. දැන් ඔය විද්‍යාඥයින් ඒ ද්‍රව්‍ය ලෝකයේ පිළිබඳ භෞතික ලෝකයේ පිළිබඳව ඒ අයගේ ඔය නොයෙකුත් විදිහේ විද්‍යාත්මක උපකරණ වලිනුත් ගණිත ශාස්ත්‍ර ඒවා වලිනුත් ඒ අය යම් කිසි තීරණයකට එළඹිච්ච බව අහන්න ලැබෙනවා. මෙතන ඇත්ත වශයෙන් දෙයක් කියලා දෙයක් නැහැ. මෙතන තිබෙන්නේ යම් කිසි ශක්ති කුංජියක් ශක්ති සමූහයක්. ඒගොල්ලන්ට වචනත් නැහැ මේවට කියන්න. අන්න ඒ විදිහේ තත්ත්වයකට ඒ බාහිර ලෝකය පිළිබඳ අවබෝධය ඇවිල්ලා තිබෙනවා. ඊටත් වඩා සිම්මන්දමින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ සිටියේ තත්ත්වයක් මේ අපයේ තත්ත්වයක් මේ ඉතාම ශීඝ්‍රයෙන් නැතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ගොඩක් නිසා මෙතන දෙයක් කියලා ගන්න දෙයක් නැහැ. ශක්ති සමූහයක් හරි එහෙම නැත්නම් සංස්කාර වචනය ආයතන ධර්මයේ දෙන්නේ. ඔය විදිහේ තත්ත්වයක් යටතේ මේ පැවැත්මේ ස්ථිරත්වයක් නැති නිසාම මෙතන සැපයක් හැටියට ගන්න දෙයක් නැහැ. මමයේ මාගේ කියලා ගන්න දෙයක් නැහැ. ඒක නිසාම තමයි අර බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ මේ වායේ විසිරෙන ස්වභාවය. මේවා විසිරුව හරින්න කියලා කියන්නේ මේවායේ විසිරෙන ස්වභාවය තේරුම් ගන්න. සිත පිළිබඳවත් එහෙමයි. වෙන අන්තිම අපේ අන්තිම තුරුම්පුව තමයි මේ පැවැත්ම ස්ථිර කර ගැනීමට අන්තිම තුරුම්පුව තමයි මේ විඥාණය තමයි ආත්මය සිටින්නේ කියලා ඔය අනිකුත් දාර්ශනිකයන් මුලා වුණේ එතෙන්ට ඇවිල්ලා. රූපය ආත්මය නොවන බව ඇත්ත. සංඥාවත් ආත්මය නොවන බව ඇත්ත. වේදනාවත් ආත්මය නොවන බව ඇත්ත. සංඥා සංස්කාර පිළිබඳවත් එහෙමයි. නමුත් විඥාණය මේ අපි හිතේ කියලා කියන්නේක. මේකනම් ආත්මයමයි කියලා ඔය විදිහට හිතා ගන්නවා. මේක තමයි ලොකුම මුලාව. මේක තමයි අර බුදු පියාණන් වහන්සේ විඥාණය උපමා කරලා තිබෙන්නේ යම් කිසි මැජික් කාරේ දක්වන දර්ශනයකට වගේ. මේකට මුලා වෙනවා. මොකද හිත තුල මේ මුලාවට දැවටිලාමයි මුලාව ලියා ගන්න බලන්නේ. මුලාව තුල දැවටිලා ඉන්න කෙනෙකුට කිසියෙත් ඒ මුලාවෙන් මිදෙන්න බෑ. ඒකට නිසි මානසිකාරය නැත්නම්. ඉතින් අයෝනිසෝ මානසිකාර කියලා කියන මේ වැරදි මෙනෙහි කිරීම තුලින් කවදාවත් බෑ මේ මුලාවෙන් මිදෙන්න. නිසි ආකාර මෙනෙහි කිරීම කියන එක තමයි ওই දර්ශනා මානසිකාරය කියලා කියන්නේ. අපි දැන් කිව්ව ආකාරයට අර ඒ අරමුණෙහි යති. දැන් අරමුණක් අල්ල ගැනීමයි පැවැත්ම කියලා කියන්නේ. අරමුණක් අල්ලගෙන ඒක බදාගෙන ඒක තුල හිටගෙන ඒකේ පළපදියම් වීම වගේ දෙයක් තමයි පැවැත්මේ කියලා කියන්නේ. ඒ වෙනුවට මෙතන කරන්නේ මොකක්ද? අරමුණට ඇතුළට එන්න නොදී ඒක එතනම පිටමං කරනවා. සටහන් කරගෙන පිටමං කරනවා. මේ රූපයක් ඒක එතනින් ඉවරයි. වේදනාවක් ඒක දෙසරයක් රූපයක් කියලා. එහෙම නැත්නම් ශබ්දයක් ආදී වශයෙන් ඒ අභ්‍යාසයේ මඟින් අර අරමුණේ තිබෙන විචිත්‍රත්වය සිත කලම්බන ස්වභාවය නැති කරනවා. මොකද අරමුණ තුලයි පැවැත්මක් ඇති වෙන්නේ. භවය කියලා කියන්නේ පැවැත්ම. එතකොට නිවන කියන්නේ භව නිරෝධිය. පැවැත්මේ නැවැත්ම. පැවැත්ම ගින්නක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒක අනුව නැවැත්ම නිවීමයි. පැවැත්ම ගින්න නම් නැවැත්ම නිවීමයි. මේකයි නිවන කියලා කියන්නේ. අමුතු ලෝකයක්වත් හොඳ රස ආහාර ඇති අමෘත ආහාරය අමෘතය පරිභෝග කරන්න පුළුවන් ලොකු තැනක්වත් නෙවෙයි. මෙන්න මේ මරණයෙන් මිදීම කියන එක ඒකයි. මරණයෙන් මිදෙන එක දැන් සාමාන්‍ය ලෝකයා හිතන්නේ මේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ ජීවිතේ සදාකාලික කරගන්න. ඒක බැරි වුණාම අපි වෙන තැනක හරි ගිහිලා සදාකාලික වෙන්න උත්සාහ කරනවා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන නියම වෛද්‍යවරයෙක් හැටියට මෙතන තිබෙන්නේ රෝග නිදානය පිළිබඳ අනවබෝධයයි. වැරදි විග්‍රහයක් මෙතන තිබෙන්නේ. අර අපි කලින් කියාපු සත්‍ය කියන වචනයට එන්න තිබෙන්නේ. මේක එහෙන් පිටින්ම මුලාවක් උඩයි මේ මම කියන මේ ප්‍රයත්න තහවුරු කරගන්න උත්සාහ කරන්නේ. මෙතන මමෙක් නෑ, මෙතන පුද්ගලයෙක් හැටියට ගන්න දෙයක් නෑ. මෙතන තිබෙන්නේ අර ගින්න, අර ලැබු ගින්න පැතිරෙන එක හැටියට කිව්වා වගේ මේ ගින්නක් පැතිරීමක් පමණයි. ඒක තමයි අපි අර ලෝ වැඩ සංගරායේ ඒ ලිව්වේ ස්වාමීන් වහන්සේ තති දේජේ ලස්සනට ප්‍රකාශ කළේ. දර රැස ගිනි ඇවිරුණු කල නිබඳේ ගිනි මිස දරයයි යන නම නොයේදී. එම ලෙස එක් කොට වදහල මුනිදේ දුක මිස කයකැයි යන නම නොයේදී. දර රැස ගිනි ඇවිරුණාට පස්සේ ඒකට දර ගොඩක් කියලා ආයි කියන්නේ යන්නේ නෑනේ. ඒක ගිනි ගොඩක්මයි ළඟ. ඒක ඒ වගේම දර රැස ගිනි ඇවිදුණු කල නිබඳේ ගිනි මිස දරයයි යන නම. ඒකට ආයි දර කියලා කියන්නේ නෑ ගින්න කියලාමයි කියන්නේ. අන්නේ වගේ එම ලෙස එක්කොට වදහල මුනිදේ බුදු පියාණන් වහන්සේ ඒ වගේම දුකයි පැවැත්මයි මේ දුකයි කයයි එකතු කරලා අන්තිමට පෙන්නවා දුක මිස කය කැයි යන නම නොවේදී. මේකට කයක් කියලා කියන්න බෑ. දුක් ගොඩක්. මේක පරිහරණය කිරීම, මේකට සතප් වීම, මේක කවාපුවා නාවලා, මේක රැක ගැනීම ඇත්ත වශයෙන්ම දුක. මේ හුස්මක් පාසා මේක දුක. ඒකකොට අන්නේ විදිහේ දුක් ස්වභාවය ගැඹුරින් වටහා ගැනීම සඳහා තමයි විදර්ශනාව යොමු කරන්නේ. මේ ගින්න කියන එක හැම තිස්සෙම ගින්න ස්වභාවය අර අල්ලගන්න එකයි. දැන් දර ගොඩකට ගිනි ආවිලනවා කියන එක අපි කියනවා ගින්න දර අල්ලගන්නවා කියලා. අනිත් පැත්තට ගත්තොත් මේක දර ගින්න අල්ලගත්තයි කියලා කියන්නත් පුළුවන්. ගින්න දර අල්ලගන්නකොට දර ගින්න අල්ලගන්නවා. මේක අර කිවි ලැබු ගින්නක් පැතිරෙන්න වගේ තල්ලුවක් වෙනවා, පොඩි තල්ලුවක් වෙනවා. මේ තල්ලුව තමයි තණ්හාව කියලා කියන්නේ. අපි මේ තණ්හාව කියලා කියන්නේ මේ පිපාසය. මේ තල්ලුව තුලින් තමයි අල්ලගන්නේ. යම් කිසි දෙයක් පිළිබඳව අපේ සිත් තුළ ඇති වෙන තණ්හාව. අන්න එතනයි කඩන්න වෙන්නේ එතකොට. තණ්හාව ක්ෂය කිරීම නිවනයි කියලා කියන්නේ ඒකයි. දුක නැති කිරීම දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ ඒකයි. මේ අප තුල තිබෙන නොනිවෙන පිපාසයක්. විශේෂයෙන් පැවැත්ම සඳහා තියෙන පිපාසය. කාම වස්තුන් පිළිබඳ පිපාසය. ඒක ඕලාරික පැත්තක්. ගොරෝසු කොටසක්. ඊට වඩා සියුම් මන්දමින් තිබෙනවා භව තණ්හාව කියලා. මේ පැවැත්ම පිළිබඳ ලොකු ආසාවක් තිබෙනවා. නමුත් පැවැත්ම පිළිබඳ ගැඹුරුම කලකිරීමේ එන්නේ යන්න බ්‍රහ්ම ආත්ම දෛව ආත්ම ලබාගත්තු අය. කල්ප ගණන් එතන ගිහිල්ලා ඒ රස්ති ආදු වෙනවා මේ පැවැත්මේ. ඒකාකාර පැවැත්මක්. ඒක ඔන්න ඉල්ලුවනේ ඔන්න එහෙනම් දෙනවා කියලා වගේ බ්‍රහ්ම ලෝකවල කල්ප ගණන් පැවැත්මක් ලබා දෙනවා. ඕකයි භවතණ්ණාවේ භයානකකම. නමුත් ලෝකයා හිතන්නේ ලෝකයා පැවැත්මට ආසා කරනවා. කොහොම හරි මම ඉන්න ඕන. ඒ මම පවත්වා ගැනීම හැටියට අල්ලගන්නේ අන්තිමට අල්ල ගැනීම සඳහා අවිද්‍යා අන්ධකාරේ. තණ්හා පිපාසයෙන් අතපත ගන්නකොට අහුවෙන්නේ මොකක්ද? තමන් කරපු කර්මානුරූපව ඉදිරිපත් වෙන භවයක් මිසක් තමන් බලාපොරොත්තු වෙන දෙය නෙවෙයි. ප්‍රේතෙක් හැටියට ජීවත් වුණා නම් දිව්‍ය ලෝක සැප ඉල්ලුවාට මොකද? ප්‍රේත ආත්මයයි ලබන්නේ. තිරිසනෙක් හැටියට ජීවත් වුණා නම් තිරිසන් මිනිස්සු හොඳ රජ කෙනෙක් හරි ඒ විදිහේ තත්ත්වයක් දේව තත්ත්වයක් බලාපොරොත්තු වුණාට මොකද? ඒ කරපු කර්මානුව තිරිසන් ආත්මයක්. තිරිසන් ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක් ඔය ටික ලැබෙන්නේ. ඉතින් ওই විදිහට නිර්යාදී ඊටත් වඩා භයානක තැන්වල කර්මානුරූපව කර්ම එකතු වෙනවා. ඔන්න එහෙනම් ඉල්ලනවා නම් දෙන්නම් කියලා දෙනවා. මාර්යා කියලා කියන්නේ ඕකටයි. මාර්යා ඉදිරිපත් වෙලා එතකොට මේ මාර්යා එක අපි මේ කරන්නේ දීර්ඝ කඹ ඇදිල්ල. සාමාන්‍ය ලෝකයේ කඹ ඇදිල්ලකින් දිනන්න නම් ඒ අනිත් පැත්තෙන් අදින කෙනාට වඩා හයියෙන් අපි අදින්න ඕන. නමුත් මේ සංසාර දුකෙන් මිදෙන්න නම් ඊට වඩා ප්‍රතිවිරුද්ධ උපායක් මාර්ගයක් අපිට ගන්නයි කියලා තියෙන බුදු පියාණන් වහන්සේ. මාර්යා දැන් අදින වෙලාව තමයි අපි කියන්නේ පණ අදිනවා කියලා. මාරයා එහෙට අදිනවා, අපි මෙහාට අදිනවා. ඉතින් මේ අපේ අන්තිම කෙන්ද තමයි පණ කෙන්ද. කඹයක අන්තිම කෙන්ද වගේ. අනිත් ඔක්කොම ඇදිලි ඉවරුණාට පස්සේ අනිත් නෑයොත් එකතු වෙලා අදිනවා මේ පුද්ගලයා ලෝකීය පවත් ඇති කරගන්නවා. අඳ වටේට නැගිලා පිරිත් කියනවා, බණ කියවනවා. මේ තව පැයක් ජීවත් කරගන්නවා. නමුත් අන්තිමට ඒ ඔක්කොම ඇදිලි, නෑයන්ගේ ඇදිලිත්, අනිකුත් බෙහෙත් දොස්තරලා කරන ඇදිලිත් ඔක්කොම බැරි වුණාට පස්සේ තමන් අදින්නේ මොකක්ද? පණ අදිනවා. අර පණ කෙන්ද අදිනවා. මේක ඇද්දට මොකද? මේක පණ කෙන්දක්ම නිසා මාරයයි දිනන්නේ. මාරයහාට අදිනකොට ගිහිල්ලා ඉනාට වැටෙන්නේ මොකද්ද? අර කියාපු කර්මානුරූපව Taman බලාපොරොත්තු වෙන යම්කිසි නිමිත්තක් ගත්තු නිමිති එතන උපදිනවා. ওই தත්ත්වය නිසා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මැරෙන්න කලින් මැරෙන්නේ කියලා. මැරෙන්න කලින් මැරෙන්නේ කියලා. මැරෙන්නේ රූපයට මැරෙනවා, වේදනාවට මැරෙනවා, සංඥාවට මැරෙනවා, සංස්කාරයට මැරෙනවා, විඥාණයට මැරෙනවා. ඔය මැරීම කියලා කියන්නේ නිරෝධයයි, නිරුද්ධ වීමයි. ඒක ප්‍රත්‍යක්ෂ කරන රහතන් වහන්සේ මේ පංචස්කන්ධය අතහැරිය අවස්ථාවක් අරහත් ඵල සමාධිය කියලා කියන්නේ. ඒ අවස්ථාවේ මේ අර සංස්කාර සංසිඳිලා අර කියාපු ගැම්ම අර නිමිත්ත අනිමිත්ත බවට පත් වෙනවා. නිමිති හැටියට ගන්න යම් කිසි අරමුණක්, ඒ අරමුණේ නිමිති ස්වභාවය. ඒක මැකිලා යනවා අර කියාපු විදර්ශනා ක්‍රමේ කානිමිත්ත බවට පත් වෙනවා. ඊළඟට යමක ඒ නිමිත්තක් ගත්තා නම් ඒක උඩ හිට ගන්න අපි උත්සාහ කරගන්නවා, අල්ල ගන්න උත්සාහ කරනවා. ප්‍රතිෂ්ඨාව පිහිටීමක් බලාපොරොත්තු වෙනවා. ඒ පිහිටින්න පිහිටන්න තැනක් නැති වෙනවා අන්තිමට. ඒකට කියනවා අපපතිච්චිත කියලා. ඊළඟට මේක ඒ පිහිටලා ඉවරලා මොකද්ද කරන්නේ? පැවැත්මක් උත්සාහ බලාපොරොත්තු වෙනවා. ආත්ම ස්වභාවයක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවට මේක ශුන්‍ය ශුන්‍ය හැටියට, හිස් හැටියට, බොල් හැටියට වැටෙනවා. ඔන්නෝක තමයි අනිමිත්ත, අපපනිත, ශුන්‍යත කියලා ওই විදිහට විමෝක්ෂ කියන ඒ දොරටු තුනකින් තමයි කෙනෙක් නිවනටපත් වෙන්නේ. ඔය தත්ත්වය ලබා ගන්න එතකොට උපකාර වෙන්නේ අර කියාපු විදර්ශනා ඒ නුවණයි සියුම්ව. ඒක මේ ඒක අය නුවණේ ආරම්භය මානසිකාරයයි. නියම යෝනිසෝ මානසිකාරය නියම නිසි ආකාරයෙන් මෙනෙහි කිරීම තුලින් ක්‍රමක්‍රමෙන් අර ලෝකී යථා තත්ත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් කෙනෙකුට ඇති වෙනවා. ඒ ඇති වීම අනුව નિરાයාසයෙන් යම් කිසි අවස්ථාවක අර තමන් බැහැගත්තු, අල්ලගත්තු, බදාගත්තු රූපය හිතෙන් ගිලිහෙනවා. හිතෙන් අල්ලගන්නේ, හිතෙන් ගිලිහෙනවා. අල්ලගන්න තැනින්මයි මේක අතහරින්න ඕනේ. අන්න ඒ වගේ එතකොට ඒ නිවීම තමයි ඒ ඊළඟට ඒක නිසා තමයි දුක්ගින්න නිවෙන්නේ. මේක අල්ලා ගැනීම දුකක්. අල්ලගත්තු තැන ඊළඟට තියෙන බන්ධනය, ඒකට යට වෙලා ඒක අනුව යම් කිසි දෙයක් අපි හිතමු වස්තුවක් අල්ලගත්ත කියලා ඒ වස්තුවට වෙන හානිය අනුව අපිත් ඒ සැවෙනවා. පුද්ගලයෙක් අල්ලගත්තත් එහෙමයි. හැමතැන මෙහෙමයි. ওই දේ තත්ත්වයක් තිබෙන්නේ. ඕක නිසා අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන තැනා මේ මුළු මහත් පැවැත්මම දුකක් පමණක් නෙවෙයි, මේක ගින්නක් හැටියට තේරුම් ගන්නවා. මේ ගින්නට මොහොතක් පාසා හසු වෙනවා. මේකට තමයි උපාදාන කියලා කියන්නේ. අල්ලා ගැනීම කිතාම සියුම් ආකාරයෙන් මේ අල්ලා ගැනීම රාශිය තුල ඒවා දැවිල යන ගින්නටයි අපි පැවැත්ම කියලා කියන්නේ. දැන් දර ගින්නක් ආරම්භ වුණාට පස්සේ ඒකට දර දාන බුරු බුරා නගිනවා. අන්න ඒ වගේ මේ පැවැත්මත් දීර්ඝ කාලයක් සංසාරයේ මේ කෙලෙස් වලින් ඒකල ආසාවන් අනුව සංහාවන් අනුව ඒ උපාදානය අනුව අපිට මේ පැවැත්මක් ලැබිලා තිබුණා. මේ පැවැත්ම තව ඕනනම් අපිට දිගට ගෙනියන්න පුළුවන්. තව තව දර දාන්න පුළුවන්. මේකට දර දානවද, දාපු දර ටිකක් ඉවත් කරලා ඇදලා කොහොම හරි මේක නිවනවද කියන එක අපි අපිම තීරණය කරගන්න ඕන. ඔන්න එතකොට අපිට මේ බුදු පියාණන් වහන්සේගේ මේ චතුරාර්ය සත්‍යයේ කියන සලකා ගත්තොත් මෙතන තිබෙන්නේ මේ මුළු මහත් පැවැත්ම දුකක්, පංචස්කන්ධයේම දුකක්. අපි දැන් සාමාන්‍යයෙන් ජාතිය දුකයි, ජරාව දුකයි කියලා එතනින් නවත්තුන. මුළු මහත් පැවැත්මම දුකක්. මේකට යට තිබෙන්නේ සංහාවයි. මේ සංහාව සංසිඳ වුණු, මේ විපාකයේ සංසිඳ වුණු අවස්ථාවයි නිවීම. ඒ නිවීමයි නිවන. ඒ නිවීමට මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට ඔය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, හරි දැතුම්, හරි සතුම් පැතුම්, හරි කියුම්, හරි කෙරුම්, හරි දිවි පැවතුම්, හරි වෙර දැරුම්, හරි සිහි කැරුම්, හරි සිහි එකඟ කැරුම් ආදී වශයෙන් දක්වලා තිබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න ඒකයි ඊට චතුරාර්ය සත්‍ය බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ දර්ශනය. ජීවිතයත් මරණයත් පිළිබඳ ගැඹුරු දර්ශනය ඒකයි. අන්න ඒක නිසා අනිත් අයගේ හිස් කබල් වලට තට්ටු කරන්නේ නැතුව තම තමන්ගේ හිස් කබල් මැරෙන්නත් කලින් හිස් කබලක් බවට පත් වෙන්නත් කලින් මේකට තට්ටු කරලා මේ ඇස් වලින්ම බලන්න ඕන අපේ ඇස් නැති අවස්ථාව. ඒ වගේම කන් නැති අවස්ථාව. ඒ විදිහ තත්ත්වයක් මේ අපේ මේ ශරීර කූඩුවට මේකපත් වෙනවා නේද? අන්න ඒක නිසා ඒ යථායිදං කථායේතං යථායේතං කථායිදං කියලා කිව්වා ආකාරයට බාහිරින් පිළිබඳව ඒ කමටහන දිනු කරලා සමාජයේ ශරීරයට ආරෝපණය කරනවා. සමාජයේ ශරීරය පිළිබඳව හිතන අනුංග ශරීරයට ආරෝපණය කරලා කොයි ආකාරකින් නමුත් විදර්ශනා කුළු ගන්නවා කියන තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වෙන මාර්ගය කල ප්‍රතිවේදෙන් යම් කිසි කෙනෙකු තුම් අරහත් ඵල සාක්ෂාත් කරගන්නේ. අන්න ඒ විදිහට ඒ දර්ශනීය පිට බුදු කෙනෙක් උපදීමේ නියම ප්‍රතිඵලය ගත් යන්නේ වගේ අවස්ථාවක් ඇවිල්ලා හිතාගෙන මේ පින්න තුන තද වෙන වටිනා පෝය දවසක මේ වස් කාලය අවසන් වෙන මේ පෝය දවසයි. එතකොට මේ වටිනා පෝය දවසක මේ පින්නතුන් මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කළා. මේ මොහොත තුලත් මේ පින්නතුන්ගේ සිත් තුළ අර ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥා කියලා කියන නිවනට උපකාර වෙන ධර්ම සුළු වශයෙන් හෝ දිවැඩි දියුණු වෙන්නේ නැති ඒක ආනිසංස වශයෙන් සාමාන්‍ය ධර්ම ශ්‍රවණ ආනිසංස වශයෙන්ම නෙවෙයි ඒ එවන්දු වේ ගුණ ධර්ම ඒ මූලික ධර්ම සිත් තුළ වැඩිමෙන් මේ ජීවිතයේදීම මේ කියාපු මාර්ගඵල ප්‍රතිවිදීන් මේ සියලු සංසාර දුක් වෙනත් නිදල උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේම මේ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු මේ ශාසනය මේ උතුම් නිර්වාණ ධර්මය තවත් ලෝකයාට හෙළිපෙහෙළි කිරීමට ඉඩ සලස්වීම සඳහා නොයෙකුත් විදිහේ උපක්‍රමශීලීව මේ අවස්ථාවේ ක්‍රියාකරන්නේ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් කරන්න ඕන උන්වහන්සේලාගේ ඒ තමන් බලාපොරොත්තු ධර්ම ප්‍රාර්ථනා සම්බුද්ධ වේවා ඒ පාරමී ශක්තියෙන් දිනු වේලයි බලාපොරොත්තු තුන්තරා බෝධිසින් මේ අරහත්ත්වය ඒ නිවන සාක්ෂාත් කරගනිත්වා එසේම තමන් නමින් නැති මේ පරලෝකියා වූ ඥාතීන් නැතුළු අවීචේ සිතක් නිතා දක්වා යම් තාක් සත්ව කෙනෙක් යතොත් මේ බඳු මේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණ මේ ආනිසංස අනුමෝදන් වීම බලාපොරොත්තු වෙන හැම දිනෙකම මේ ඒ අනුමෝදන් වීම තුලින් තම තමන්ගේ බලාපොරොත්තු වෙන අන්දමින් සියලු සංසාර දුක කෙලවර කළ උතුම් මහා මහණෙනි සනසෙත්වාගෙන සාරුන් ඒ ප්‍රාර්ථනාවත් ඇතුව මේ ගාථා කියලා පින් අනුමෝදන් කරන්න එක්තාවතා ජම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා
සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හුන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සබ්බේ තියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිනී වෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු
පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.